ಮಧ್ಯಮ ಪಾಟಿಪದ ಧರ್ಮದೇಶನ ಸಮ್ಮಾ ದಿಟ್ಟಿಯ ನಿವನ ವೆತಟಮ ಪೂಜ್ಯ ಬಂಬರಗಲ ಅಭಯವಂಶ ಸ್ವಾಮೀನ್ ವಹನ್ಸೆ ವಿಸಿನ್ ಸಿದುಕರಣಲಾದ ಧರ್ಮದೇಶನಾವಕಿ ಮೆಮ ದೇಶನಾ ಮನ ಅವಬೋಧಯಕ್ ಲಭೆನ ತೆಕ್ ನವತ ನವತ ಶ್ರವಣೆಯ ಕರಮಿನ್ ಪುರುದು ಕರನ್ನ
ಸಮ್ಮಾ ದಿಟ್ಟಿಯ ನತ್ತಂ ಯಹಪದ್ ದಕ್ಮ අපි ඇති කරගන්න ඕනේ ඒක තමයි යහපත් දැක්ම එක ක්‍රමයකින් නැත් එක පරයයකින් අපිට තුන් ආකාරයකට බෙදලා පෙන්වන්න පුළුවන් පළවෙනි එක තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා දකින්න එක සම්මාදිට්ඨිය දෙවෙනි එක තමයි අපි නැවත ඉපදීමට නැත් නැවත සුගතිය ඉපදීමට හේතු වෙන ආශ්‍රව සහිත උපාදානයට හිත කර කුසල් ඒ කියන්නේ කාම ධාතුවේ රූප ධාතුවේ අරූප ධාතුවේ එන කාමාවචර කුසල් රූපාවචර කුසල් අරූපාවචර කුසල් කුසලේ පිළිබඳ වූ දැක්ම ඒ සම්මාදිට්ඨිය ඒක නිවනට කෙලින්ම හේතු වෙන්නේ නැහැ කෙලින්ම නිවනම නෙමෙයි ඒ කියන්නේ අපි කියන්නේ නිර්වාණය නිබ්බාන කියන නිවන නෙමෙයි ඒක හැබැයි ඒකට යන මාර්ගය ඊළඟ එක ලෝකෝත්තර කුසල් කුසලයේ ගැන දැක්ම නැත්නම් ඒ එවැනි දැක්ම ලෝකෝත්තර දැක්ම ඔන්නෝම සම්මාදිට්ඨිය තුන් ආකාරයකට බෙදෙනවා මොකද්ද පළවෙනි එක මිත්‍යා දෘෂ්ටිය කියලා දකිනවා පළවෙනි සම්මාදිට්ඨිය දෙවෙනි එක තුන් භූමියේම සුගතියේ ඉපදීමට හේතු වෙන යහපත් දැක්ම ලෝකෝත්තර භූමියට නැත්තං සෝවාන් සකදාගාමි අනාගාමි රහත් මාර්ගසා ඵල නිවන කියන තැන්වලට යන්න හේතු වෙන යහපත් දැක්ම ඔය දැක්මවල් තුනම තියෙන්න ඕනේ යම් කෙනෙක් නිවන් දකිනවා කියන්නේ ඉස්සෙල්ලම වැරදි දේ මිත්‍යා දෘෂ්ටිය නැත්තං වැරදි දැක්ම කියලා දැනගෙන වැරදි දැක්ම අතාරින්න ඕනේ දෙවෙනි එක තමයි වැරදි දැක්ම අතහරින්නේ හරි දැක්මකින් මොකක්ද ඒ හරි දැක්ම අර වැරදි දේ කියලා දැකලා එහෙම නොකර ඒක අනිත් පැත්ත කරනවා හරි දේ කරනවා උදාහරණ ගත්තොත් වැරදි දැක්ම තමයි සත්තු මැරීම හරි දැක්ම තමයි සත්තු නොමැරීම ඊට පස්සේ වැරදි දැක්ම තමයි දානය කියන එක වැඩක් නැහැ කියන එක හරි දැක්ම තමයි දානය කියන එක හොඳයි පිනක් කියලා කියන එක යහපත් දෙයක් කියලා දකින එක. වැරදි දැක්ම තමයි අම්මා තාත්තා නැහැ කියන එක. හරි දැක්ම තමයි නැහැ අම්මා තාත්තා ඉන්නවා. ඒ වගේම වැරදි දැක්ම තමයි මෙලෝ පරලෝ නැහැ කියන එක. හරි දැක්ම තමයි මෙලෝ පරලෝ තියෙනවා කියන එක. වැරදි දැක්ම තමයි ලෝකය සම්පූර්ණයෙන් අවබෝධ කරගත්ත මහාන බමුණෝ නැහැ කියන එක. හරි දැක්ම තමයි නැහැ එහෙම නැහැ ලෝකය හරියටම අවබෝධ කරගත්ත මහාන බමුණෝ ඉන්නවා කියන එක. ඒ වගේම වැරදි දැක්ම තමයි පින්පව් වල ප්‍රතිඵල නැහැ කියන එක. ඒක වැඩක් නැහැ. කුසල ලකුසල් නැහැ පින්පව් නැහැ කියලා. හරි දැක්ම තමයි නැහැ ඒවා තියෙනවා පින්පව් තියෙනවා පින්නෙන් සැප හම්බ වෙනවා පව් හිඳ දුකටපත් වෙනවා කියලා. ඒ විපාක තියෙනවායි කියලා. ඔන්නෝම දැක්ම දෙකට බෙදෙනවා. ඔකට තව තියෙනවා වැරදි දැක්ම තමයි යාගය කියන එකේ වැඩක් නැහැ කියන එක. පූජාවන්වල වැඩක් නැහැ කියන එක. හරි දැක්ම තමයි නැහැ යාගයේ පූජාවන් ප්‍රතිඵල තියෙනවායි කියන එක. ඔන්න ඔය විදිහට වැරදි දැක්ම කියලා දැනගන්න ඕනේ අපි. ඊට පස්සේ ඒකෙන් ගැලවෙන්න අපි හරි දැක්මකටපත් වෙනවා. මොකද්ද? ලෝකේ තියෙන වැරදි දැක්ම තමයි අම්මර තාත්තර සැලකුවට වැඩක් නැහැ එහෙම කෙනෙක් ඇත්තේ නැහැ දන් දීලා වැඩක් නැහැ සිල් රැකලා වැඩක් නැහැ පින්පව් කියලා එකක් නැහැ යාග කියලා එකක් නැහැ හෝම කියලා එකක් නැහැ මෙලව පරලව අවබෝධ කරගත්ත මහාන බමුණෝ නැහැ මෙලවක් නැහැ පරලවක් නැහැ කියලා ඒ තමයි වැරදි දැක්මවල් තව ගොඩාක් තියෙනවා ඒ වගේම හරි දැක්මවල් තමයි නැහැ එහෙම නැහැ දානි දෙන එක හොඳයි ඒවැ හොඳ විපාක තියෙනවා යාග කරන එක හෝම කරන එක හොඳයි ඒවැ හොඳ යහපතක් තියෙනවා අම්මා තාත්තා ඉන්නවා අම්මා තාත්තට සලකන එක හොඳයි ඊළඟට මෙලෝ පරලෝ තියෙනවා. ඒවා එහෙම නැත්තේ නැහැ. ඒ වගේම මේ ලෝකේ අවබෝධ කරගත්ත මහාන බමුණුන් ඉන්නවා. සත්‍ය අවබෝධ කරගත්ත අය එන නිවන් දකින අය ඉන්නවා. වැරදි දැක්ක තමයි එහෙම නැහැ කියන එක. හරි දැක්ම තමයි ඉන්නවා කියන එක, වැරදි දැක්ක තමයි එහෙම නැහැ කියන එක. මෙන්න මේ වගේ දෙපැත්තට බෙදලා මේක තේරුම් තියෙනවා. අපි ඉස්සෙල්ලම අර වැරදි දේ කියලා දකිනවා. ඒ දැකීමම නුවණ ප්‍රඥාවක්. වැරදි දේ කියලා දැක්කේ නැත්නම් අපි වැරදි දේවල් කරලා දුගතියේ ගිහිල්ලා උපදිනවා. දුගතිය කියන්නේ නිරය, තිරිසල් ලෝක, පෙරේත ලෝක. ඒව තමයි දුගතිය නැත්නම් අපාය කියන්නේ. අන්න ඒවයි දුකම වැඩි. බොහෝම දුක තියෙන්නේ නිරය ගත්තොත් සැප පොඩ්ඩක්වත් නැති තරම්. ඒ වගේම තිරිසල් ලෝක, පෙරේත ලෝක වල ගොඩාක් දුක වැඩි. සැප බොහොම අඩුයි. ඊට පස්සේ අපි අර හොඳ දැක්ම හැදුනොත්, අපේ වැරදි දැක්ම කියලා තේරුම් අරගෙන හරි දැක්මටපත් වෙනකොට ඔන්න අපි දුගතියෙන් මිදලා සුගතියටපත් වෙනවා. මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අරූපාවචර ලෝක කියලා යනවා. ඒවැය දෝෂයක් නැහැ. එන්න එන්න ඒකේ දුක අඩු වෙනවා, සැප වැඩි වෙනවා. බ්‍රහ්ම ලෝකෙන් එහාට උඩට ගත්තොත් නේව සංඥා නාසඤ්ඤා යතන නංගන් ඒ භවයන් ඉතාම දීර්ඝාෂ, ලෙඩ දුක් නැහැ, වයසට යන්නේව නැහැ, කායික වේදනා නැහැ, දුක නැහැ. ඒවා බොහොම හොඳ තැන්. හැබැයි ප්‍රශ්නෙකුත් තියෙනවා. අර වැරදි දැක්ම එක්ක අපිට න අකුසල් ටිකක් තියෙනවනේ. ඒ අකුසල් එතන නැහැ ඒවැයි. හැබැයි ඒවැයි අකුසල් සිද්ධ වෙන්න අවස්ථාව තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි ඒ උඩට ගියන් අපි ආපහු පහළට වැටෙන්න පුළුවන්. පහළට වැටුනොත්, ඒ කියන්නේ උදාහරණ ගත්තොත් නේව සංඥා නාසඤ්ඤා යතනට ගියත් පෘථග්ජනෙක් ඒ දැක්ම තියාගෙන යන දානේ තියෙනවා, පිං තියෙනවා, පව් තියෙනවා කියලා ඒව දැනගෙන ඒව භාවනා කළා. ඒගොල්ල උඩටම ගියත් ලෝකෝත්තර දැක්මක් නැති නිසා ඒගොල්ලෝ ආපහු නිරයට පවා යන්න පුළුවන්. ඔන්න ඔය දෝෂය දකින්න. එහෙම නැත්තම් කියන්න එපා මේ කුසල් නැත්තම් කාමාවචර රූපාවචර කුසල් ඔක්කොටම කියනවා පින් කියලා. පින් කරන්න එපා, පින් වැඩක් නැහැ කියලා. ඒ බෙදාගන්න බැරි කම. ඒ කියන්නේ පින්වල දෝෂයක් නැහැ. පින් කියන්නේ කුසල්ම තමයි තුන් ධාතුවේම. ඒකේ වෙනසක් නැහැ. අද ලෝකයා ඔක වරද්ද ගන්නවා. ඒගොල්ලෝ හිතනවා පුණ්‍ය පාප පහිනස්ස කිව්වහම ඒ ඔක්කොම නැති කරලායි දාන්න ඕනේ, හැබැයි කරලා කුසල් කරන්න ඕනේ කියලා. නෑ, එහෙම බෙදීමක් නැහැ. පව්වලට පව්ම තමයි. පව් කියන්නේ අකුසල්. ඒක දෙකට බෙදෙන්නේ නැහැ. පව් මේ කාමාවචර පව්, රූපාවචර පව්, අපරියාපන්න පව් කියලා එකක් නැහැ. පව් නම් පව්. පිනුයි කුසලුයි සමානයි තුන් ධාතුවේම. කාමාවචර, රූපාවචර, අරූපාවචර. නැත්නම් කාම ධාතුවේ, රූප ධාතුවේ, අරූප ධාතුවේ. ඒවැ පිනුයි කුසලයි කියන්නේ එකමයි. හැබැයි අපරියාපන්න භූමියේ, ඒ කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, රහත් මාර්ග සහ ඵල. ඒවැ සෝවාන්, සකදාගාමි, අනාගාමි, රහත් මාර්ග වලට කියනවා කුසල් කියලා. අනික්වා අව්‍යාකෘතයි. ඒ කුසල් කියන්නේ හතර, ඒවට පින් කියන්නේ නැහැ. يعني ලෝකෝත්තර කුසල් ඒවන හතරට පින් කියන්නේ නැහැ. ඒ ඇර හැබැයි ඒ පිනම තමයි හේතු වෙන්නේ කාම ධාතුවේ, රූප ධාතුවේ, අරූප ධාතුවේ තියෙන පිනමයි හේතු වෙන්නේ එතෙන්ට යන්නම් ලෝකෝත්තර කුසලයට. නැතුව හිතන්න එපා මේ නිරේගාමී මට්ටමක පව කරගෙන ඉන්න කෙනෙකුට ඉස්සෙල්ලම කෙලින්ම නිවරට යන්න පුළුවන් කියලා. එහෙම යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අනුපූර්ව ශික්ෂාවක් පිළිවිලින් යන හික්වීමක් තියෙන්නේ. පිළිවිලින් යන ප්‍රතිපදාවක් තියෙන්නේ. ඔගොල්ලෝ බැලුවොත් ධනංජානි වගේ සූත්‍රයක, එහෙම නැත්නම් ගිලාන සූත්‍රයක බුදුරණස් දේශනා කරනවා මේ නිරේට යන්න ඉන්න කෙනෙක්ව නිවන දක්වා එක් කියන්නේ කොහොමද කියලා. එයාගේ හිත පිහිටවන්නේ කොහොමද කියලා. එකපාර්ට් නිරේ එක්කෙනාගෙන මේ අවීචීන්න කෙනාට කියන්නේ කෙලිව සක්කාය නිරෝධයට හිත තියන්න කියලා. එහෙම කරන්න බෑ. ඇයි? අපේ හිතේ අකුසල් තියෙනකොට කොහොමද කුසල් රැඳෙන්නේ? අපේ නරක ගති ටික ටික අඩු කරගන්න ඕනේ. නරක ගති කියන්නේ අකුසල්. මොනවද? අපි සත්තු මරණ, හොරකම් කරන, කාමයේ වර්ධව හැසිරෙන, බොරු කියන, කේලම් කියන, පරුස වචන කියන, හිස් වචන කියන, දැඩි ලෝභය, දැඩි දේශය, මිත්‍යා දෘෂ්ටිය. ඔන්න ඔය ටික තියෙනවා දස අකුසල්. ඕක නැති කරගන්න කොහොමද දස කුසල් කරලා මොකද සත්තු මරණ එක නවත්වනවා හොරකම් කරන එක නවත්වනවා කාමයේ වරදවා ඇසෙන එක නවත්වනවා බුරු කියන එක නවත්තලා ඒ වැලකිලා විරතියෙන් කේලම් කියන පරුස වචන හිස් වචන කියන එක නවත්තලා ලෝභකම අඩු කරලා දන් දීලා තරහ අඩු කරලා මෛත්‍රිය වඩලා මෛත්‍රී කරුණාවෙන් ඉඳලා මිත්‍යා දෘෂ්ටිය නැති කරන්න සම්මා දිට්ඨිය ඉගෙනගෙන වැරදි දැක්ම අතහැරලා හරි දැක්මට ඇවිල්ලා ඔන්න දස කුසලයට පැමිණෙනවා ඊට පස්සේ ඒ මට්ටමට ආවම අපි මොකද වෙන්නේ ඔන්න අපි කාමාවචර රූපාවචර අරූපාවචර කුසල් කරනවා නැත්නම් පින් කරනවා ඒ දෙක සමානයි ඒව කරනකොට අපේ හිත එකඟ වෙලා අර බොහෝ දුක් තියෙන පීඩා විඳින පිච්චෙන ගතිය ඇතහැරිලා අකුසල් වලින් ඒ ටික වෙන්නේ ඒ අකුසල් ටික නැහිත සැහැල්ලුයි සතුටුයි ප්‍රීති හිත කය සැහැල්ලු වෙලා කය සැපසහගත වෙලා හිත එකඟ වෙලා ඔන්න එකඟ හිතෙන් අපිට පුළුවන් ලෝකෝත්තර කුසල් කරන්න උදෑ බලන්න එහෙම නැත්තම් ඔන්න ඔතෙන්ට ගිහිල්ලා අපි නිවන් දකින්න යන්නේ කොහොමද අපි ඉස්සෙල්ලම දුගතියෙන් මිදෙනවා මොකද දුගතියේ කාටවත් නිවන් දකින්න බෑ يعني නිරේ ඉන්න කෙනෙකුට තිරිසල් ලෝකේ නැත්තම් පෙරේත ලෝකේ ඉන්නකොට මාර්ගඵල ලබන්න බෑ එහෙනම් යටම පුළුවන් තැන මොකද්ද මනුස්ස ලෝකේ එතනට ඉඳලා මනුස්ස ලෝකේ ඉන්න කෙනෙකුට සම්මා සමාධිය හදාගන්න සමාධිය වඩන්න ඕනේ හැබැයි ඊතන රූපාවචර ලෝකේ බ්‍රහ්මයේකට එයාට සමාධිය ජීවිතේ වෙලා පීඨ හිටලා අරූපාවචර සමාපත්තිය පීඨ හිටලා එහෙනම් ඒ වගේ කෙනෙකුට ඒ ටික කරන්න ඕනේ නැහැ සමත කොටස නැහැ ඒගොල්ලන්ට ඒගොල්ලන්ට විදර්ශනා විතරයි හැබැයි මනුස්ස ලෝකේ ඉඳලා කාමාවචර දිව්‍ය ලෝකයේ ඉන්න ඇයට හිත එකඟකමක් හදාගන්නත් ඕනේ ඒ වගේම විදර්ශනා කරන්නත් ඕනේ දැන් පේනවද පින කියන එක නැත්තම් තුන් භූමියේ තියෙන පින්සා පින් හෝ කුසල් කියන එකමයි ඒ ටික ප්‍රයෝජනවත් වෙච්ච හැටි නිවනට. ඒතර පිනෙන් සසර දික් වෙනව නෙමෙයි එහෙනම්. පිනම තමයි හේතු වෙලා තියෙන්නේ මේ වෙලාවේ අපිට නිවන් දකින්නත්. ඇයි අපිට පවුක් තියෙන තැනදී නිවන් දකින්න බෑ. ඔගොල්ලෝ දන්නවා දුගතිය නැත්නම් අපායේ නිවන් නිර්වාණය නැහැ කියලා. ඊට උඩට ආවම මනුස්ස ලෝකවල නිවන් දකිනකොට මනුස්ස ලෝක සහ කාමාවචර දිව්‍ය ලෝකයේදී නිවන් දක්වා යනවනම් කෙනෙක් එයාට හිතේ එකඟකමකුත් නැහැ එයාට තාම නුවණක් නැහැ. එයා එකඟකම හදා ගන්න ඕනේ ඉස්සෙල්ලා. හදාගෙන නුවණ හදා ගන්න ඕනේ. ඒතර පුළුවන් හදා ගන්න හැබැයි ඒගොල්ලන්ට. පල්ලෙය හදා ගන්නත් බෑ. අර මිත්‍යා දෘෂ්ටිකයට ඒ තරම් පල්ලෙහාට ගියයට මිත්‍යා දෘෂ්ටියෙන් ජීවත් වෙන ඇයට එයාට නුවණ නැහැ. නුවණ හදා ගන්න ක්‍රමයකුත් නැහැ. හැබැයි මනුස්ස ලෝකේ ඉඳලා කාමාවචර දිව්‍ය ලෝකය දක්වා එයාට නුවණ හදා ගන්න පුළුවන්. හැබැයි හිත එකඟකමක් ඕනේ. එකඟකමක් හදාගෙන ඒගොල්ලෝ සමත විදර්ශනා කියලා ඒගොල්ලන්ගේ ලෝකෝත්තර මාර්ගයට යන්න නැත්නම් නිවනට යන්න ඒක උපයෝග කරගන්නවා. ලෝකෝත්තර මාර්ගය කියන්නේ ඕනේ නැහැ සමතේ කියලා. නමුත් ඒ දෙකම ඕනේ නිවනට. හරි. හැබැයි රූපාවචර අරූපාවචර භූමියවලදී එයාට සමතය හොඳටම තියෙනවා. එතකොට ඒගොල්ලන්ට සමතේ කතාවක් නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ විදර්ශනා කරන්න. මොකද්ද? මේ ලෝකේ හැම වෙලේ හැම දෙයකම ඇත්ත දකින්න. ඔන්නෝම ওই සම්මාදිට්ටි තුන ප්‍රයෝජනවත් වෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? ලෝකේ අපිට හැම වෙලේ සියලු සංස්කාරෝ අනිත්‍යයි කියලා, දුකයි කියලා, අනාත්මයි කියලා, අසුභයි කියලා. ලෝකේ වැරදි දැක්ම තමයි මේ ලෝකේ තියෙන දේවල් නිත්‍යයි සැපයි ආත්මයි යන වටිනවා හරයක් තියෙනවා කියන එකකින් අනාත්මයි කියන හරයක් නැහැ කියන එකකින් ඒ වගේම තමයි සුභයි කියලා. ඉතින් අපි ලෝකයට කැමති වෙනවා. ලෝකයට කැමතිලා ඒවට ඇලෙනවා. ඇත්තන මේවේ ස්වභාවය තමයි අනිත්‍යයි දුකයි අනාත්මයි යන අසාරයි සාරයක් නැහැ අනාත්මයි කියන්නේ. අනිත්‍ය දුක නම් තේරෙනවනේ. අනිත්‍ය කියන්නේ හටගෙන නැති වෙලා යනවා කියලා. නිත්‍ය නැහැ කියන එක. දුකයි කියන එක ඔයගලන්ට තේරෙනවා. ඔයගල දන්නවා දුක පීඩාව කියන්නේ මොකද්ද කියලා. ඒ වගේම අසුභයි කියන්නේ සුබ නැහැ කියන එක. ඇත්තටම ලෝකේ තියෙන ස්වභාවය අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි. දැන් හරි දැක්ම කියන්නේ ලෝකෝත්තර දැක්ම කියන්නේ ඕක. අපි ලෝකේ තියෙන හැම දෙයක් දිහාම තමන් සහ බාහිර කියා ගන්නා හැම දෙයක්ම අනිත්‍ය ලෙස, දුක් ලෙස, අනාත්ම ලෙස, අසුබ ලෙස බලනවා. එහෙම බලනකොට ඒවට තියෙන කැමැත්ත අපේ ප්‍රහාණය වෙනවා. ඒවා කෙරෙහි තියෙන කැමැත්ත අපේ ප්‍රහාණය වෙනවා. එතකොට මොකද වෙන්නේ? එහෙනම් ලෝකෙ කිසිම දෙයක් අපි අල්ලගන්නේ නැහැ. තමන් සහ බාහිර ඒ ඔක්කොම දේවල් වල ස්වභාවය අනිත්‍යයි, දුකයි, හරයක් නැති අනාත්ම දේවල්, අසුභ දේවල් කියලා අපිට තේරෙනකොට එකක්වත් මමන කියලා ගන්න එකේ තේරුමක් නැහැ. මගේ කියලා ගන්න එකේ තේරුමක් නැහැ. මොකද දුක් දේවල් මගේ කියලා ගත්තා දුක මගේ වෙනවනේ. හරයක් නැති දේවල් මම කියලා ගන්න පුළුවන්ද? මගේ කියලා වැඩක් නැහැ. ඒ වගේ තමයි අසුභ දේවල් මම මගේ කියලා ගන්නවා අපි. සුභ දේවල්ට අපි කැමති. අන්න ඒ හින්දා අපි ඔක තේරුම් ගත්තාම එකක්වත් මම මගේ මගේ ආත්මය කියලා ගන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ කිසිවක් මම මගේ මගේ ආත්මයෙන් නෙමෙයි කියලා අපි බලනවා. මමත් නෙමෙයි, මගෙත් නෙමෙයි, මගේ ආත්මයත් නෙමෙයි කියලා. අන්න මෙච්චර කල් අපි මම කියලා යොදාගත්ත දේ මගේ කියලා ගත්ත දේවල් නැති වෙනවා. දැන් මම මගේ කියලා ගත්ත දේවල් වලින් අපිට දුක එනවා. ඇයි? ඒවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභ හින්දා. මම උදාහරණයක් කියන්නම්. ඕගොල්ලන්ට මේ සුඩ තියෙනවා ගිනියම් වෙච්ච යකඩ බෝලයක් තියෙනවා කියලා හිතන්නකෝ. රත්තුම රතු පාටයි. දැක්කාම හරි ලස්සනයි, දිලිසෙනවා. අපිට ආසාව හිතෙනවා. හැබැයි වැඩිහිටියෝ හැටියට මේක කවුරුවත් අල්ලනවද? අල්ලන්නේ නැහැ. ඒයි මේක ඇල්ලුවොත් අපිව පිච්චෙනවා. පිච්චුනොත් අපිට දුක එනවා කියලා අපි දන්නවා. හැබැයි මේක ලස්සනට මෙහෙම තියෙනකොට අවුරුදු දෙකක තුනක පොඩි ළමයෙක් මේක දැක්කොත් එයා අල්ලනවා. එයා ඇල්ලුවොත් එයාව පිච්චෙනවා. පිච්චුනොත් එයාට දුක එනවා. අපිට දුක නොයෙන්නයි, ඒ පොඩි ළමයාට දුක එන්නයි උන හේතුව මොකද්ද? වෙනස මොකද්ද? පොඩි ළමයා දැනන් හිටියේ නැහැ පිච්චෙන ගිනි බෝලේ, නැත්තම් මේ දුක තියෙන ගිනි බෝලේ දුක තියෙන එකක් හැටියට. එයාට එක සැපක් හැටියට පෙනුනේ. එයා ඇල්ලුවා. ඇල්ලුවට පස්සේ ඇත්ත නොදන්නාකමෙන්ද එයා පිච්චිලා දුකටපත් වුණා. අපි දැනන් හිටියා මේ ගිනියම් වෙච්ච ගිනි බෝලේ මේක පිච්චෙන එකක්, මේක දුකට හේතු වෙන එකක්, මේක දුකක් කියලා. අපි දුකට කැමති නැති හින්දා පොඩි ළමයා දුකට කැමති නැහැ. ඒ උනට එයා මේක දුකක් කියලා දැනන් හිටියේ නැහැ. අපි දුකට කැමතිත් නැහැ. අපි දන්නවා මේක දුකක්වත් දුකටපත් වෙන එකක් කියලා. මොකද කරේ? අපි ඇල්ලුවේ නැහැ. ඕකම තමයි වෙන්නේ. අපි ලෝකේ හැම දෙයක්ම අනිත්‍ය ලෙස, දුක් ලෙස, අනාත්ම ලෙස, අසුබ ලෙස බලනකොට ඔය දේවල් කොච්චර හොඳයි කියලා කොච්චර තේරුණත් අපි දන්නවා නුවණින් නෑ මේක දුකක්. ඇල්ලුවොත් මොකද වෙන්නේ? මේක අල්ලගත්තොත් තමන් හෝ තමන්ගේ කියලා ඒවෙන් අපිට දුක එනවයි කියලා. එතකොට අපි මොකද කරන්නේ? අපි ඒවා අල්ලන්නේ නැහැ. ඔන්න ඔතන තමයි ලෝකෝත්තර මාර්ගය. එහෙනම් ලෝකේ හම්බෙන හැම දෙයක්ම අනිත්‍ය ලෙස, අනිත්‍ය ලෙස බලනවා කියන උදේ බලනවා. ඒවා දුකයි, අනිත්‍ය නිසා යමක් දුකයි. අනිත්‍ය දුක් දෙයක් වැඩක් නැහැ, හරයක් නැහැ. එහෙනම් අසාරයි, ඒ කියන්නේ අනාත්මයි. එහෙනම් ඒ දේවල් අසුභයි. එහෙනම් අනිත්‍ය දුක් අනාත්ම දේවල් එකක්වත් මම මගේ මගේ ආත්මය කියලා ගත්තොත් මාව දුකටපත් වෙනවා. දුක් දේවල් මගේ කිව්වොත්, හරයක් නැති දේවල් මගේ කිව්වොත්, අනිත්‍ය දේවල් මගේ කිව්වොත් මාව දුකටපත් වෙනවා. මම සහ මගේ කියලා ගත්තොත් ඒක දුක බවටපත් වෙනවා. අනිත්‍ය දේවල්, දුක් දේවල්, අනාත්ම දේවල් මගේ කියලා ගත්තොත් මාව දුකටපත් වෙනවා. එහෙම තේරුණහම මොකද කරන්නේ? කිසිම දෙයක් එහෙම ගන්නෙ නෑ. එහෙම ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? අපිව ඇවිස්සෙන්න දෙයක් නැහැ. ඇයි? ලෝකෙ කිසිම දෙයක් මම හෝ මගේ කියලා අරන් නැහැ. එහෙනම් තමන්ට හෝ තමන්ගේ කියන කිසිම දෙයක් නැහැ. අපි දුකටපත් වෙන්නේ තමන් සහ තමන්ගේ දේවල් වලින්. ඒවා කිසිම දෙයක් නැති තැන ඇති වෙන්න දුකක් නැහැ. ඊට පස්සෙත් අපි මැරෙනකොටත් අපි හොයාගෙන යන්නේ තමන් කැමති ඕන දේවල්. මැරෙනකොටත් අපිට තමන් සහ තමන්ගේ කියලා දෙයක් තියෙනවද දැන් හොයාගෙන යන්න? කිසිම දෙයක් නැහැ. මේ වෙලාවේ පෙර ජීවිතේ හදාගත්ත තමන් සහ තමන්ගේ කියලා හදාගත්ත ලෝකයක් තියෙන හින්දා ඒ තණ්හාව නිසා හටගත්ත දුකක් ඉතුරු වෙනවා. හැබැයි මැරෙනකොට නැත්නම් ඒකට කියන පිරුණුවන් පානවා කියලා අලුතෙන් ආයි ආසාවක් නැති නිසා අලුතෙන් මුකුත් හදාගන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒකට කියනවා අනුපාදා පරිනිර්වාණය කියලා. ඒ කියන්නේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැතුව නොහට ගැනීමක් වෙනවා. ආයි කිසිම දෙයක් ආයි පුනර්භවයක් නැහැ. ඇයි? ආයි හොයාගෙන යන්නේ නැහැ කිසිම දෙයක්. ඒව වැඩක් නැති දේවල්. අපිට තේරුණොත් මේ දේවල් කිසිම වැඩක් නැහැ, හරයක් නැහැ, දුක් දේවල්, අසුබ දේවල්, වැඩක් නැති දේවල්, අනිත්‍ය දේවල් කියලා අපි ඒව එකක්වත් අල්ලන්නේ නැහැ, ඒව හොයන්නෙත් නැහැ. හොයන එක නැවැත්තුවා කියන්නේ නිවන. මොකද අපිට කරදර වෙන්නේ නැහැ කිසිම එතන. ඇයි? අපි කරදර වෙන කිසිම දෙයක් අල්ලගෙන නැහැ. හොඳ දේවල් තිබුණොත් ඇල්ලුවට කමක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ හැම දෙයක්ම එහෙම හොඳක් නැහැ. ඒ නිවන පවා ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ. එහෙමයි. මොකද්ද ගන්න එකේ? ඒ නිවීමක් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට දැක්ම හදා ගන්න ඕනේ. මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය නැත්නම් වැරදි දේ වැරදි කියලා දැකීම. ඒක තමයි පළවෙනි යහපත් දැක්ම. යහපත් දැක්ම කියන්නේ සම්මාදිට්ඨිය. දෙවෙනි දැක්ම තමයි වැරදි දේ අතහැරලා හරි දේ හරි දේ කියලා දකිනවා ලෝකේ තියෙන. ඒක සුගතිය ඉපදීමට හේතු වෙන අර දුගතියට යෑම වළකින සුගතිය ඉපදීමට හේතු වෙන යහපත් දැක්මක්. සුගතිය කියන්නේ සුගති ලෝක කියන්නේ කාම ධාතුව, රූප ධාතුව, අරූප ධාතුවයි. ඊට පස්සේ ඒ කාම ධාතුවේ, රූප ධාතුවේ, අරූප ධාතුවේ යනකොට දුක අඩු වෙලා උඩ ලෝකවල දුකක් නැහැ. එහෙම සංස්කාර වල අනිත්‍ය ස්වභාවයේ තියෙන දුකක් වගේ දැනෙන එක සාමාන්‍යයෙන් දැනෙන එකක් නෙමෙයිනේ. කායික දුක, අපිට දැනෙන ওই මානසික දුක ඔය එකක්වත් නැහැ. බොහෝම ධානා සැපවලින් ඉන්නේ. නමුත් ඒවායේ තියෙන ප්‍රශ්නේ තමයි ඒවා ආපහු කිලිටි වෙන්න පුළුවන් අර මිත්‍යා දෘෂ්ටිින් දා. වැරදි දෙකින් මේවිල්ලා ලෝභකම් කරන්න පුළුවන්, තරහ ගන්න පුළුවන් පස්සේ කාලෙක. ඒවා බලේ ඉවරුනාම ඒවා යටපත් වීම විතරයි. අන්නේ දෝෂය දැකලා අපි මොකද කරන්නේ? එහෙම වුණොත් අපිටත් ආයෝ ටිකමයි වෙන්නේ කියලා තේරුණාම අපි මෙතන නවතින්නේ නැහැ. ආපහු පල්ලෙහාට වැටෙන්න තියෙන අවස්ථාව හින්දා, ඒ නුවණ හින්දා අපි එතන ඉඳලා ලෝකෝත්තර කුසල් කරලා ඒක සදහටම ඉවර කරගන්නවා. ඒකයි කියන්නේ පෘථග්ජනේ පින් කරලා සුගතියට යනවා, දිව්‍ය ලෝකවලට යනවා, බ්‍රහ්ම ලෝකවලට යනවා, අරූපාවචර ලෝකවලට යනවා. ඒ සැප විඳලා 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 මොකද කරන්නේ? සමහර විට ඒගොල්ලෝ ආපහු තිරිසන් ලෝකෙට, නිරයට, പ്രേත ලෝකවලට පවා යන්න පුළුවන්. හැමෝම යනවා නෙමෙයි, යන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක්, ධර්මය අහපු, ධර්මය අහලා තියෙන, ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක්, එයත් පින් කරලා සුගතියට යනවා. එයාගේ වෙනස තමයි එයා එහිදි පිරිනිවන් පානවා. එයා ආයිදුගතියට යන්නේ නැහැ. ඒ දෙන්නගේ වෙනස්කම ඒකයි. නොදන්න කෙනා සුගතියට ගිහිලා ආපහු පල්ලෙහාට වැටෙනවා. එයා දන් දීලා සිල් රැකලා භාවනා කරලා පෘථග්ජනයා උඩට ගිහිලා ආපහු පල්ලෙහාට වැටෙන අවස්ථාවක් තියෙනවා එයාට. හැබැයි ශ්‍රුතවත් ආර ශ්‍රාවකයා, මොන ධර්මය අහපු කෙනා, ධර්මය දන්න කෙනා, එන මේ දුක, දුකේ හට ගැනීම, දුක නැති කිරීම, නැති කරන මාර්ගය කියන දැක්ම තියෙන කෙනා, එයා එහෙදි පිරිනුවන් පානවා. ඒ දෙන්නගේ වෙනස නැත්නම් නානත්වය ඒකයි. හොඳයි, අපි ඉස්සෙල්ලා කීකේ හිටියේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටි හැටියට දකින්න ඕනේ. මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කියේ? වැරදි දැක්ම. වැරදි දැක්ම එන්නේ, වැරදි දැක්ම කියන්නේ අපේ මෝඩකම. ඇත්තටමයි, මෝඩ දේ විදිහට දකින්න ඕනේ. ඒකට හරි දැක්ම කොටස් දෙකකට බෙදෙනවා. නැත්නම් සම්මාදිට්ඨිය. මොකද්ද? එකක් තමයි මතු සුගතේ ඉපදීමට ප්‍රත්‍ය වෙන යහපත් දැක්ම. ඒක කෙලින්ම නිවනත් නෙමෙයි. يعني නිර්වාණය කියන තැන නෙමෙයි ඒක. හැබැයි එතෙන්ට යන්න හේතු වෙන එකක්. වැරදි දැක්ම දුගතියට යන්නමයි හේතු වෙන්නේ, දුකටමයි හේතු වෙන්නේ. හරි දැක්ම හැම වෙලාවම දුකටපත් වෙන්නේ නැහැ, සැපටමයිපත් වෙන්නේ. ඒකෙන් කර්මක්ෂය වෙන්න හේතු වෙනවා, ඒකෙන් නව කම්ම හට ගන්න හේතු වෙන්නේත් නැහැ. හැබැයි හරි දැක්ම පළවෙනි කොටස තමයි අපි කිව්වේ සුගතිය උපදින්න හේතු වෙන දැක්ම. ඒ දැක්මේ එක දෝෂයක් තියෙනවා. ඒ දැක්මත් එක්ක අපි සිදු කරන දේවල් තුල නැත්තම් අපි රැස් කරන පින් හේවත් කුසල් ඉන්නු කුසලි සමානයිනේ තුන් ධාතුවේ. ඒ පින් කුසල් තුල ඒවායේ තියෙනවා අකුසලයට යන්න පුළුවන් හේතු. ඒ කියන්නේ පිනට අකුසල් කරන්න පුළුවන්. උදාහරණ ගත්තොත් අපි හොඳ පිනක් කරනවා. අපි ධානයක් හදනවා උදාහරණ ගත්තොත්. ඒ ධානය හදාගෙන අපි ඒ ධානයට තණ්හා කරලා මැරෙනකොට ලෝභ මොහෝ හිතක් හට ගන්නවා. ඒ ධානයෙන් පිරුණේ නැත්නම් අපිට ආසයි, අපිට කැමතියි. ඉඳන් අපි ධානය හදාගෙන ඉන්නේ මැරෙනකොට පිරිහිලා නැහැ. අපි අන්තිමට මැරෙන මොහොතේදී ඒකට කැමති වෙනවා. ඒක හටගෙන නැති වුණා. ඒක අනිත්‍ය නිසා, දුක් දෙයක්, කරයක් නැති අනාත්ම දෙයක් කියලා අපි දන්නේ නැති නිසා. ඒකට කැමති වුණාම මොකද වෙන්නේ? දැන් ධානය හදාගන්න කරපු කුසලය නිසා අපි ධ්‍යාන සමාපත්තියක ඉන්නවා. නැත්නම් අපි කියතොත් පළවෙනි ධ්‍යානය කියමු. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා තියෙන පළවෙනි ධ්‍යානෙ ඉන්නවා. අන්තිම මොහොතේදී අපි ඒකට කැමති වෙලා, ඒක ඇත්ත දන්නේ නැති නිසා ඒකට කැමති වෙනවා. මොකද අපිට හිතෙන්නේ ඒක සැපයිනේ. ඒෙන්ද අපිට ඒකට අපි ඇලෙනවා. ඒකට කියනවා තණ්හාව කියලා. ඒ ඇත්තර දන්නාකම. මොකද එතන තියෙන ස්කන්ධයොත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි. ඒකට ලෝභකම් ඇති කළා කියන්නේ ඒක ඇත්තට දුරදන්නාකම් මෝහය. ඒකට ආස කරපු එක ලෝභය. ඔන්න ඔහොම ලෝභ මොහෝ සිතක් හටගෙන මතු පුනර්භවය හදා ගන්න ඕනේ. මතු ඉපදීම් පිණිස ඒක හේතු වෙනවා. එහෙම නැතුව කුසලය දුකට හේතු වෙනව නෙමෙයි. කුසලයට ආස කරලා, කුසලයට ඇලිලා, කුසලයේ හේතු කරගෙන අපි අකුසල් උපදවගෙන තමයි, අකුසලයෙන් තමයි ඔන්න උපදින්නේ. අද ලෝකය කියන්නේ කුසල් පින් කරාමත් සසර දික් වෙනවා, දුකටපත් වෙනවායි කියලා. නැහැ නැහැ, කොයි වෙලාවකත් පින දුකටපත් වෙන එකක් නෙමෙයි. පින සැපටපත් වෙන්නේ. නමුත් පිනේ දෝෂය තමයි අර මෝඩ අදහස්, මෝඩකම. ඒකට යෙදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ලෝභකම, තරහ, මෝඩකම් ඒ පිනේ එක නැහැ. හැබැයි පිනට ලෝභකම් කරන්නත් පුළුවන්, ඒකට රැවටෙන්නත් පුළුවන්. ඒ ඇත්තන දන්නාකම නිසා අන්නේ දෝෂය තියෙනවා. එතකොට මතු ඉපදීමට ප්‍රත්‍ය වෙනවා. ඒ අකුසලයක් නිසා. එතකොට කුසලයේ නෙමේ ප්‍රශ්නේ. ඒ කුසලයට ආස කරලා කරන ලද අකුසලය. තේරෙනවද? ඒ කියන්නේ ඔන්න අපි ආය උදාහරණයක් කියමු. අපි දානයක් දෙනවා. දානයක් දෙනකොට ඔන්න අපි හොඳට දැනගෙන සම්මාදිට්ඨිය යුතුව අපි දානය දෙනවා කියලා හිතන්නකෝ. සම්මාදිට්ඨිය නැතුව හරි. සම්මාදිට්ඨිය දාන එකේ ලෝභය නැහැ. තරහත් නැහැ. මෝඩකමත් නැහැ. ඒ කියන්නේ රාග, දේශ, මෝහ නැහැ ඒ කුසලේ. එහෙම නැත්නම් සම්මාදිට්ඨිය නැතුව කරොත් ලෝභකමයි තරහයි නැහැ. ඒකේ මෝඩකමක් නැහැ. හැබැයි අමෝහයකුත් නැහැ. ඇත්ත දන්නේ කමකුත් නැහැ. නුවණකුත් නැහැ. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ කියන්නේ ඥාන විප්‍රයුක්ත නුවණ යෙදුන්නේ නැහැ කියන්නේ මෝඩකම තියෙනව නෙමෙයි කුසලයේ. ඒකේ නුවණ නැහැ. ඒ දෙකක්. ඒකේ මෝඩකමක් ඒක ඇතුල් වෙලා නැහැ. ඒකේ නුවණ නැහැ වගේම තමයි නුවණත් නැහැ. ඒ ඥාන විප්‍රයුක්තයි. නැතුව මෝඩකම තියෙනවා කියලා කියන්න එපා කුසල්සිතේ. යහපත් දෙයක මෝඩකමක් ඈ. යහපත් දේවල් කරන එක හොඳ කමක්. ඉතින් එතකොට ඒ දාණය දුන්නා. ඔන්න දාණයෙන් අපිට දානේ පුණ්‍යාභිසංකාරය රැස් වෙලා, නැත්නම් කුසලාභිසංකාරය රැස් වෙලා, ඒ කුසලයේ දැන් අපි ළඟ තියෙනවා, නැත්නම් පින. දැන් අපි ඒක තියෙනවා. අපි මරණ මොහොතේ ඔක සිහි වෙනවා අපිට. සිහි වුණාට පස්සේ ඒකට අපි ආස කරනවා. ඔන්නේ කුසලයේ මතු පුනර්භවයට හේතු වෙනවා. ආස කරපු එක තණ්හාව. ඒක ඇත්ත නොදන්නාකමින්ද ඒ කුසලයේ කරුපු එක හටගෙන නැතුණා. ඒක තියෙන දෙයක් නෙමෙයි. ඒ හදාගත්ත සංකාරත් අනිත්‍යයි. ඒ දාණය දෙන්නේ යම් රූපයක්, වේදනාව, සංඥාව, සංකාර, විඥානයක් හටගත්තන ඒවත් අනිත්‍යයි. ඒවත් දුකයි. ඒවත් අනාත්මයි. ඒවත් අසුභයි. ඊට අමතරව අන්තිම මොහොතේ සිහි වුණා නම් සිහි වුණ එකේ තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නැත්නම් පංච උපාදානස්කන්ධය හටගෙන නැති වෙන එක නිරෝධයක් වෙන්නේ. ඒක අපි දන්නේ නැති නිසා අපි ඒකට ආස කරලා, ඒක වටිනවා කියලා හිතාගෙන, ඒක සැපයක් කියලා හිතාගෙන, නිත්‍ය කියලා හිතාගෙන, සුබයි කියලා හිතාගෙන, ආත්මයි කියලා අරගෙන අපි ඒකට ආස කරනවා. ආස කරනවා ඒ ඇත්ත නොදන්නාකමට කිව්ව මෝහය, ආසාවට කිව්ව ලෝභය. අන්න නැත්මතු සුගතිය ඉපදීමට ප්‍රත්‍ය වුණායේ පින, නැත්තම් කුසලය. දැන් තේරෙනවාද? ඒ කියන්නේ අකුසලයේ දුකටපත් කරනවා මිසක් කොයි වෙලාවකත් පින නැත්තම් කුසලයේ දුකටපත් කරන්නේ නැහැ. පිනේ නැත්තම් කුසලයේ කියන කාම තුන් ධාතුවේ තියෙන කාමාචර රූපාචර අරූපාචර නැත්නම් ලෝකයේ තියෙන පින්වල තියෙන දෝෂය ලෝකෝත්තර නොවන ඒවට ලෝභකම් කරන්න ප්‍රාස කරලා ඇත්ත නොදන්නාකමක් නිසා මෝඩකම යෙදෙන්න පුළුවන්. ලෝභකමයි මෝඩකමයි අපි ළඟ තරහ ඉතුරු වෙලා තියෙන එක නැත්තර නැති වෙලා නැහැ. ඒක යටපත් වෙලා ඒ කුසලයේ ඒක නැහැ. ලෝකෝත්තර කුසලයේදී වෙන්නේ ඒකෙත් ලෝභකමයි තරහයි මෝඩකමයි නැහැ. ඒකේ හැබැයි ඒ වගේම නුවණ හරියටම තියෙනවා. නුවණ හරියටම තියෙනවා. මොකද්ද අපි බලන්නේ? ලෝකේ තියෙන හැම දෙයක්ම කෙටියෙන් කියද පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. නැත්තම් ඔබ සිංහලෙන් සරල භාෂාවෙන් කියතොත් මේ රූප, රූප ඇට පේන රූප, ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන ටික, ඒවා ශබ්ද, ගන්ධ, රස, පහස පේන රූපත් එක්ක ඔන්න ඕවා. ඊට පස්සේ තව තියෙනවා සියුම් රූප ටිකක්. ඒවා අපිට ඔය ආයතන වලින් දකින්නේ නැහැ, මනසින් දැනගන්නේ ඒවා. ඒ කියන්නේ ධම්මායතනේ හරහා හම්බෙන ඒවා. අන්න එහෙම රූප ටිකක් තියෙනවා. ඔන්න ඔය රූප. ඊට පස්සේ විඳින ඒවා. අපි කියනවා සැප විඳිනවා, දුක් විඳිනවා, සැප දුක් නැති අදුක්කම සුඛ නැත උපේක්ෂා විඳිනවා. ඒ වගේ විඳීම්, හඳුනා ගැනීම. අපි හඳුන ගන්නවා රූප, හඳුන ගන්නවා සද්ද, හඳුන ගන්නවා ගන්ධ, රස, පහස, සිතුවිලි හඳුන ගන්නවා. හිතන ඒවා අපි රූපය පිළිබඳ හිතනවා. සද්ද, ගඳ, රස, පහස, සිතුවිලි ඔය ඔක්කොම ගැන හිතනවා. හිතන ඒවා අපිට හිතරේන ඒවට අපි නැවත නැවත හිතනවා. අන්න ඒවා චේතනාව ප්‍රමුඛ දේවල්. ඒවට කියනවා සංස්කාර. ඒ වගේම අපි දැනගන්නවා. අපි දැනගන්නේ මොනවද? අර හම්බෙච්ච රූප, විඳපු, හඳුනපු, හිතපු දේවල්. දැනගත්ත දේත් ආපහු දැනගන්න පුළුවන් ඊළඟ හිතකින් උනත්. ඔන්න ඔය ටික තමයි ඔය ටික කියන්නේ පංච උපාදානස්කන්ධය. දැන් ඔන්න ඔය පංච උපාදානස්කන්ධය හටගෙන නැති වෙනවා. ඔය ඇත්ත තමයි අපි ලෝකෝත්තර කුසලයේදී බලන්නේ. ඒක ස්කන්ධ වශයෙන් නැත්නම් ඒක ධාතු ආයතන වශයෙන් පටිච්චසම්පාද වශයෙන් බලන්නත් පුළුවන්. නමුත් මම මෙතන කතා කරන්නේ අපි ස්කන්ධ වලින් කතා කරමු. ස්කන්ධ කියන්නේ ගොඩක්. රූප ගොඩක්. වේදනා, සංඥා, සංකාර, විඥාන ගොඩක්. ඒ වෙලාවේ හම්බ වෙන යම් රූපයක් තියෙනවා නම් ඒක රූපස්කන්ධය ගණයට යනවා. වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් තිබුණත් ඒවයි ස්කන්ධයන් ගණයට යනවා. හැබැයි ඒව ගොඩක් ඔක්කොටම තමයි ඒවක් කියන්නේ ස්කන්ධ කියලා කියන්නේ. එහෙනම් මේ වෙලාවේ ස්කන්ධ හටගෙන නැති වෙනවා කියලා බලන්නේ. හටගෙන නැති වෙනවා කියලා බැලුවහම නැති වෙච්ච දෙයක්, කියන්නේ හටගෙන නැති වෙනවා කියන අනිත්‍යයි. අනිත්‍ය දෙයක් නම් දුකයි. අනිත්‍ය දුක් දෙයක් අනාත්මයි. ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ. අසාරයි, හරයක් නැහැ. ඒවා සුභ ලක්ෂණයකුත් ඒකේ නැහැ, අසුභයි. එතකොට ඒක තේරෙනකොට අපි මොකද කරන්නේ? ඒකට ලෝභ කරන්නේ. අය බලන්නෙම අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි කියලා. එහෙම බලනකොට කිසිම රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් කෙරෙහි තියෙන කැමැත්තක් හටගන්නේ. ටික 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 මොකද වෙන්නේ? ඒවට තියෙන කැමැත්ත නැති වෙලා යනවා. කවදා හරි දවසක ඒවා ලෝකෝත්තර මාර්ගයෙන් නැත්තරම නැති කරනවා. සෝවාන් මාර්ගයෙන්, සකදාගාමී, අනාගාමී, රහත් මාර්ගයෙන් නැත්තරම නැති කරනවා. පෙර භවයේ හදාගත්ත යම් ටිකක් තියෙනවා නම් ඒ සම්බන්ධව ඒ ස්කන්ධයන් ඒවා ඒ ජීවිතේ පිරුණුවන් පානකොට ඒ ටිකත් නැති වෙනවා. ආයි කිසිවක් උපදින්නේ නැහැ. ඇයි? අපි කිසිවකට කැමති වෙලා නැහැ. ඔක්කොම වැඩක් නැහැ කියලා තැරලා. අන්න එතකොට ඒකට අකුසලයේ දෙන්න තැනක් නැහැ. ඒකට ලෝභකම් කරන්න දෙයක් නැහැ. ලෝභකම් කරන්නේ හොඳ දෙයක් තිබුණොත් නේ. අපි ඔක්කොම නරකයි කියලානේ බලබලා හිටියේ. ඉතින් බලන්න ඒක ආස කරන, එතන ආස කරන දෙයක් නැහැ. අපි සාමාන්‍ය කුසලයක් කරනකොට, يعني කාමාවචර කුසල්, රූපාවචර, අරූපාවචර කුසල් කරන්නේ ආසාව තියාගෙන. ඒකට ආසාවක් තියෙනවා. අපි පින කරනකොට ඒක සතුටෙන් කරනවා. ඒක යහපත් දෙයක් කියලා කරනවා. හැබැයි ලෝකෝත්තර කුසල් කරනකොට ආසාවක් තියෙනවා. ඒක ඡන්දයක් තියෙනවා. ආසාවක් තියෙන්නේ ඔක්කොම ප්‍රහාණය කරන්න. අන්න එතකොට පින්පව් දෙකම අතහැරෙනවා. හැබැයි හිතන්න එපා කුසලයේ ඉතුරු වෙනවායි කියලා. يعني ලෝකෝත්තර කුසලයේ ඉතුරු වෙනවායි කියලා නැහැ නේ. ඒකත් එක්කමයි අතහැරෙන්නේ. ඒකයි පහුරක් හැටියට ධර්ම යොදාගත්ත කියලා කියන්න කියලා කියන්නේ. මාර්ගයක් තියෙනවා. අපි මාර්ගයක් තියෙනවා. අපි ගමනක් යන්න. මම උපමාවක් හැටියට කියතොත් අපි උදාහරණ කියමුකෝ එරියාවේ තියෙන ආරණ්‍ය කියලා. එරියාවේ තියෙන ආරණ්‍යට අපිට යන්න පාරක් තියෙනවා, මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ ගියාට පස්සේ මාර්ගය ආයි තියෙනවද අපිට? මාර්ගය ගිහලා ආරණ්‍ය ඇතුළට යනවා අපි. යන්න තමයි මාර්ගය උනේ. එහෙනම් කුසලයේ ඕනේ මොකටද? එතනට යන්න. ගියාට පස්සේ මාර්ගය ඉතුරු වෙනවද? නෑ, මාර්ගය ඉවරයි. අපි ඵලයට ඇවිල්ලා. එහෙනම් සෝවාන් සකදාගාමි අනාගාමි රහත් කියන මාර්ග ටික කුසල්, ලෝකෝත්තර කුසල්. ඒ ඵලයට ආවට පස්සේ මේ මාර්ගය නෑ. එහෙනම් ආයි කුසල් ටික නෑ. ආයි එතන රැස්වර එකතු කරගත්ත දෙයක් නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. අපි වරද්ද ගන්න උතනින්. يعني පව් කරාම අපි දුකටපත් වෙනවා. එතකොට අපි පව් කරන්න හොඳ නෑ, නැත්නම් අකුසල් කරන්න හොඳ නෑ. පව් කියන්නේ අකුසල්. ඒ අකුසල් කියන්නේ තමන්ටත් අයහපත්, අනුන්ටත් අයහපත්, දෙගොල්ලන්ටම අයහපත් දේවල්. ඒවා කිසි විටක සිදු නොකළ යුතුයි. ඇයි? ඒවා හැම වෙලාවෙම දුකටමයි හේතු වෙන්නේ. ඒවෙන් සැපයක් හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ කුසල් තියෙනවා. කුසලොත් අපි දෙකට බෙදෙනවා. අපි කිව්වා ලෝකේ තියෙන කුසල, ලෝකෝත්තර කුසල්. ලෝකේ තියෙන මොනවද? කාම ධාතුවේ, රූප ධාතුවේ, අරූප ධාතුවේ තියෙන කුසල්. ඒ දේවල් හැම වෙලාවෙම කුසල් කියන්නේ තමන්ටත් අනුන්ටත් දෙගොල්ලන්ටම යහපත් දේවල්නේ. එතකොට ඒවා යහපත් තමයි. ඒවැ දුක හැම නැහැ. යහපත් දේ දුකක් තියෙන කොහොමද? හැබැයි ඒකේ තියෙනවනේ ලෝකේ කරන කුසල් සහ ලෝකෝත්තර කුසල්. ලෝකේ තියෙන කුසල් වල දෝෂය තමයි ඒව තුලට අර අයහපත් දේවල් රින් ගන්න පුළුවන්. කියන කුසලයේ නිසා අකුසලයේ හට ගන්න පුළුවන්. දැන් පဋාණ ප්‍රකරණයක වගේ තැනක ඒක බෙදලා තියෙනවා ප්‍රත්‍ය වෙන විදිය. කියන කුසලයේ නිසා අකුසලයේ හට ගන්න විදිහක් තියෙනවා. එතකොට අපි දන්නේම නැතුව අපි කුසල් කර කර ඉන්නකොට ඒක නිසා අකුසල් හට ගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ කුසලයේ තියෙන දෝෂය ඒකයි. එහෙම නැතුව කුසලය නරක නැහැ, පින නරක නැහැ. ඒකේ තියෙන දෝෂය අකුසලයට ප්‍රත්‍ය වෙන හින්දා සමහර වෙලාවට අර නැවත උපදීමට හේතු වෙන මම විස්තර කරේ. ඒක නැවත උපදීමට හේතු වෙන්න පුළුවන්, නැත්නම් වෙන දෙයකට වෙන අකුසල වලටත් හේතු වෙන්න පුළුවන්. දැන් උදාහරණ ගත්තා අපි පිනක් කරනවා, දානයක් දෙනවා. හොඳ දානයක් දීලා හරි සතුටු වෙලා හොඳ පිනක් කරනවා. ඊට පස්සේ මාණෙන් කියන මේ අපි තමයි දන් දෙන්නේ, අනික්කයා දන් දෙන්නේ නැහැ කියලා මාණේ හදා ගන්නවා. නැත්නම් දෘෂ්ටියක් හදා ගන්නවා. අපි තමයි ලොකු කට්ටිය කියලා. අන්න කුසලයේ හේතු වෙලා අකුසලයේ හට ගන්න. ඒක ප්‍රත්‍ය වෙලා අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ලෝකෝත්තර කුසලයේ එහෙම එකක් වෙන්නේ නැහැ. හොඳට මේක තේරුම් ගන්න ඕන දෙයක්. මොකද ඒකයි මේ නැවත නැවත කියන්නේ. يعني ලෝකෝත්තර කුසලයේ කොයි වෙලාවකවත් මේ ඒකට ලෝභකම් කරන්න දෙයක් එන්නේ නැහැ. ඇයි? ලෝභකම නැති කරන එකක් නේක. ඇයි? අපි කිසි දෙයක් වැඩක් නැහැ කියලා නේ කියන්නේ. අනිත්‍ය දේවල්, දුක දේවල්, අසුභ දේවල්, අනාත්ම දේවල් කියලා ඒ ඔක්කොම දකින්නේ. ඒ දකිනකොට ඒකට ලෝභකම් කරනවා කවුරුවත්? يعني අනිත්‍ය දුක් දෙයක් හරයක් නැති අසුභ දෙයකට ආස කරන්නේ නැහැ නේ කවුරුත්? අන්න එතකොට මොකද වෙන්නේ? ඒක නිසා තණ්හාව ප්‍රහාණය වෙනවා. ආස කරන්නේ නැහැ ආයි. ආසාවයි නැති වෙන්නේ. ඒ වැඩක් නැති දේවල් ඉඳා. අරක වැඩක් තියෙන කුසල් කියලා හිතාගෙන අපි තුන් ධාතුවේ කුසල් ඒවට ආස කරලා අකුසල් හදා ගන්න පුළුවන් වුණාට මේක බලන්නේ වැඩක් නැහැ කියලානේ. ඉතින් වැඩක් නැති දෙයකට කවුරුත් ආස කරන්නේ නැහැ. يعني ඔක්කොම දේවල් වැඩක් නැති වුනහම කිසිම දෙයකට ආසාවක් නැහැ. අන්න තණ්හාව නැති වෙනවා. සියලු දුකට හේතුව තණ්හාව නිසා තණ්හාව නිරෝධයෙන් දුක නිරෝධ වෙනවා. අන්න එහෙමයි ලෝකෝත්තර කුසලයේ වෙන්නේ. ඔය තුන හොඳට බෙදා ගන්න. නැත්තම් අපි වචන වරද්ද ගන්නවා. අපි හිතනවා එක එක ඒවා. පින් කරන්නත් හොඳ නැහැ, පව් කරන්නත් හොඳ නැහැ. පින් පව් වරද්දගෙන. ඔහොම කියනවා. නැත්තම් තව 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 එක එක දේවල් කියනවා. සමහර කට්ටිය පින්මයි කරන්න ඕනේ, අනික්කම ඕනේ නැහැ. ඒ කියන්නේ ලෝකෝත්තර ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේ. එහෙම එන්න ඕනේ අපි හරියට බෙදා ගන්න ඕනේ. ඕක නිකන් සරලව ගත්තොත් මම දැන් විස්තර කරලා තියෙනවා නවචත්තාලිසික සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ වගේ. ඒ වගේ එක හොඳට විස්තර කරලා තියෙනවා. මට මතක හැටියට මජ්ක්‍ධිම නිකායේ අන්න ඒ වගේ එක හොඳට විස්තර කරලා තියෙනවා. හැබැයි මම ඒ සූත්‍රය ඇසුරෙන් කිව්වේ ටිකක් දුරට. නමුත් සරල භාෂාවෙන් කිව්වේ සූත්‍රය විස්තර කරා එහෙම නෙමෙයි. එහෙනම් හොඳට දකින්න ඔන්න විදිය. අයහපත් දේවල් කියන්නේ දුකටපත් වෙන දේවල්, තමනුයි අනුනුයි හැමෝම. ඒව තමයි අකුසල්, එහෙම නැත්නම් පව්. ඊළඟට ආයි යහපත් දේවල් දෙකට බෙදෙනවා. යහපත් දේවල් හැබැයි අයහපත් වෙන්නත් ආපහු අයහපතට හරව ගන්න අවස්ථාව තියෙන දේවල්. ඒව තමයි ලෝකේ තියෙන ඔක්කොම පින් නැත්තම් කුසල් ටික. කාම ධාතුවේ, රූප ධාතුවේ, අරූප ධාතුවේ. ඒවා අයහපත් නෙමෙයි, ඒවා යහපත්. නමුත් ඒ තුලට අයහපත් දේවල් කඩාවදින්න පුළුවන්. එතකොට ආයි අපිව දුකටපත් කරන්න ඒවා හේතු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ දේවල් තියෙනවා, කිසිම විදිහක ආශ්‍රවය දෙන්නේ නැති අනාශ්‍රව දේවල්. එහෙම නැත්නම් දුකට කිසි වෙලාවක අපිට පත් කරන්න බැරි ආශ්‍රව, කියන්නේ පල්වෙච්ච ජරා ගති අපේ. ඒ දේවල් වෙන්නේ නැති ඒවා. ඒවා කිලිටි වෙන්නේ නැති ඒවා. අරවා කිලිටි වෙන්න අවස්ථාවක් තියෙනවා. කිලිටු නෑ කුසල් වල, හැබැයි කිලිටි වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒවෙන් කිලිට ඇති වෙන්න හේතු වෙනවා. අර දේවල් වලින් කිලුටුත් නැහැ, කිලුටු ඇති වෙන්න හේතුවකුත් නැහැ. ඒ කියන්නේ කිලිටිත් නැහැ, කුසල ලොකෝමත් කිලිටි නැහැ, අකුසල් තමයි කිලිටි. තුන් ධාතුවේ කුසල් කිලිටි නැති වුණාට කිලිටි හටගන්න හේතු වෙනවා පුළුවන් ඒවා. ඒව ඇසුරු කරගෙන කිලිටි හටගන්න පුළුවන් ඒ තැන්වලදී. නමුත් ලෝකෝත්තර කුසලයේදී ඒකෙත් කිලිටිත් නැහැ. හැබැයි ඒකේ කිලිටි හටගන්න හේතුවක්වත් නැහැ. අන්න එහෙනම් ඒකෙන් සම්පූර්ණයෙන් පිරිසුදු වෙලා යනවා. එහෙනම් සම්පූර්ණයෙන් පිරිසුදු කරන්න, කෙලෙස් දුරු කරන්න ලෝකෝත්තර කුසල් අවශ්‍යයි. ඒවා සෝවාන්, සකදාගාමි, අනාගාමි, රහත් මාර්ග හැටියට ඒ කුසලයේ සිද්ධ වෙලා ඒක ඵලයට පැමුණා. මේ ප්‍රශ්න ඉවර වෙනවා. රහත් වුණාට පස්සේ පිනුත් එක වැඩක් නැහැ, පවුත් වැඩක් නැහැ. අයි මත්තේ කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. හරියට වැඩ කරලා ඉවර වෙලා පඩියක් ගන්න බලාගෙන ඉන්න කෙනෙක් වගේ. බුදුරජාණන් වහන්සේ කියන උපමාව. පඩියක් ගන්නකම් බලා ඉන්න, වැඩ කරලා ඉවරයි, අකල යුත්ත කරලා ඉවරයි, ආයි කල යුත්තක් නැහැ. එයා පිරිනිවන් පානකම් බලා ඉන්න, මේ පෙර ජීවිතවල ආස කරලා හදාගත්ත මේ කයක් තියෙනවා, එය ඉන්ද්‍රිය තියෙනවා, ඒ දේවල් තියෙනවා, ඒ දේවල් වල දුක තියෙනවා, ඒ වේදනාවන් ඒ ටික තියෙනවා. හැබැයි මානසික වේදනාවන් දුරු කරලා කායික වේදනාවන් ටික ඉතුරු වෙලා. එහෙනම් ඔබ වහන්සේලත් නැත්තම් හැමෝම අපි කරන්න ඕනේ මොකද්ද? කිසිම විටක අකුසල් කරන්න එපා. අකුසලය දුරු කරන්න මුලින්ම කාමාවචර කුසලයෙන් පටන් ගන්න. මොකද අකුසල් කාමාවචර භූමියේ තියෙන ධාතු වෙන, කාම ධාතු වෙන, කාමාවචර තමයි අකුසල් තියෙන්නේ. එහෙනම් අකුසලය දුරු කරන්න හොඳ දේවල් කරන්න. මොනවද? අකුසලය කියන්නේ ලෝභකම, මසුරුකම. ඒකට දන් දෙන්න, මසුරුකම දුරු කරන්න. ඊළඟට සත්තු මරණ, හොරකම් කරන, කාමයේ වරදවා හැසිරෙන, මත්පැන්න බොන බොරු කියන ඒවා සාමාන්‍යයෙන් ගිහි අයගේ මට්ටමින්. ඒ දේවල් අකුසල්නේ, අයහපත් දේවල්. ඒක දුරු කරන්න සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, කාමයේ වරදවා හැසිරෙන, බොරු කියන, මත්පැන්න බොන්න එපා. හාමුදුරන් බ්‍රහ්මචර්යාව ඉන්න කාමයේ හැසිරෙන්න එපා කියන එක නෙමෙයි. මේ කාමයේ වරදවා හැසිරීමක් නෙමෙයි තියෙන්නේ. අබ්‍රහ්මචර්යාවෙන් වෙන බ්‍රහ්මචර්යාව රකින්න. ඒ වගේ අනික් ඒවත් ඒ විදිහට හිතන්න. සාමණේර සීලත් එහෙමයි, උපසම්පදා සීලත් එහෙමයි. ඊට පස්සේ දානේ වික්ෂුන්නාසලට නෑනේ, ඔක්කොම අතෑරලා, ගිහි ගෙවල් අතෑරලා, ඥාති හිත මිත්‍රාදීන් අතෑරලා, වස්තු දේපල සියල්ල අතෑරලා ඉඳ දානේ හාමුදුරුවන්ට අයිති කොටසක් නෙමෙයි. හාමුදුරු දන් දෙන්නේ නණුන්ගෙන් අරගෙනනේ. හාමුදුරුවන්ට දානේ කොටසක් නැහැ. يعني ධර්ම දානේ තියෙන ආමිස දානේ හාමුදුරන්ට අයිති කොටසක් නෙමෙයි සාමාන්‍ය. يعني බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පැවිද්දෙක් පැවිද්දට එනවා කිය, ගිහියෙක් පැවිද්දට එනවා කියන්නේ අල්ප වූ මහත් වූ භෝග සියල්ල අතහැරලා, වස්තු දේපල සියල්ල අතහැරලා, ඒ වගේම අල්ප වූ මහත් වූ ඥාති සමූහය අතහැරලා. ඒකනේ එන්නේ මේ කලකිරිලා. එතකොට ඒ ටික අතහැරලා එනකොට ආයි දන් දෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට සීලෙන් පටන් ගන්නවා. ඔන්න අපි නොහික්මුණු අපේ නරක ගති ටික තමයි දන් දෙන්නේ නැති එකට මොකද කරන්නේ ගිහි අය? දන් දෙලා මසුරුකම් කරගෙන අපි ඉන්නවා. ඒක අකුසල්, ඒක දුරු කරනවා දාණයෙන්. ඊට පස්සේ දුසිල්වත් වැඩ කරනවා, ඒ කියන්නේ පන්සිල් කඩනවා, නැත්නම් දස අකුසල් කරනවා, නැත්නම් අපි කියතොත් සාමණේර සීල, උපසම්පදා සීල කියලා ඒ ශික්ෂාපද වශයෙන් තියෙන ප්‍රාතිමොක්ෂ සීල. එවැනි දේ කරන එක නවත්තන ඒවා ඒවැම වැළකීලා. يعني සරලව කිව්වොත් ගිහියකට පන්සිල් රකින්නවා, සාමණේර ගත්තොත් දස සිල් රකින්නවා, උපසම්පදා භික්ෂුවක් ගත්තොත් 227ක් වූ උපසම්පදා සීලය රකින්නවා, භික්ෂුණියක් ගත්තොත් මට මතක හැටියට 310ක් වූ ශික්ෂාපද ටික රකින්නවා. ඔන්න අපි නරක දේ අතෑරලා හොඳ පැත්තට ආවා. ඊට පස්සේ අපි හැම වෙලාවෙම අර නරක දේ ඉන්නේ නැති වෙන්න වග බලා ගන්නවා. නරක දේ දුකටපත් වෙන හින්දා නරකදේ ඉන්න නැති වෙන වග බලා ගන්න කොහොමද? දැන් ගිහියයි ගත්තොත් හැම වෙලාවම බුදුරජාණන් වහන්සේ ගැන දහම ගැන සංගුණ ගැන සිහි කරනවා. තමන් දුන්න දාන ගැන, තමන්ගේ සීලය ගැන, ඒටි කරාම දෙවියෝ ගැන, ඒටි කරා උපදින දෙවියෝ ගැන ඒව සම කරලා බලනවා. එහෙම බලනකොට අපිට මොකද වෙන්නේ? අපේ හිතට රාග දේශ මොහ එන්නේ නැහැ. කියන්නේ කිලිටි එන්නේ නැහැ. එතකොට අපි අර කිලුටු පැත්තට යන්නේ නැහැ. ඊට පස්සේ දවස ගෙවනවා පුළුවන් තරම් යහපත් සිතින්. දවස පුරාම යහපත් ලෙස ඉන්න උත්සාහ කරනවා, පුළුවන් තරම් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ කිලිට්ට නැති කරනවා. පොය හතර පොයට සිල් අරගෙන අනුස්සති භාවනා වඩනවා. අර විදිහට තවත් හයිය තියෙනවා නම් බ්‍රහ්මචාරි වෙලා හෝ නැතුව හෝ බ්‍රහ්මචාරි වුණොත් අනාගාමිනියන් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් සෝවන් සකදාගාමි මට්ටමේ ඉන්න පුළුවන්. එතකොට හතර පොයට අපි සිල් අරගෙන අනුස්සති භාවනා වඩනවා. තවත් හයිය දෙනවා. අර කිව්වා වගේ මෛත්‍රිය වඩනවා. නවංග පෝසත සීලය කියලා. ඒ පොයට අනිත් දවස්වල පන්සිල් රැකගෙන මසුරුකම අතහැරලා ඉරිසියාව වෛරය ක්‍රෝධය අතහැරලා කාමයෙන් පීඩා විඳින්න නැතුව ඒවා තමන් ඒවැ ඇත්ත දැනගෙන ඒවා පරිභෝග කරනවා. ටික ටික ඒවා අතහරින චේතනාවෙන්. ඒ හයියමද හින්දා. ඊට පැවිද්ද ගත්තොත් සම්පූර්ණයෙන් කාමය අතහැරලා ඒ දේවල් අතහැරලා බ්‍රහ්මචාරීත්වයට පැමිණිලා ගෙවල් දොරවල් අතහැරලා අනගාරික වෙනවා. අගාර නැහැ. තමන්ට කියලා ගෙවල් නෑ. ඒ කියන්නේ අනගාരികයි. ඔන්න පැවිද්ද අනගාരിക වුණා. ඊළඟට මිල මුදල් නෑ. එතකොට අනුන්ගෙන් යැපෙන්නේ, සිංගමණයෙන් යැපෙන්නේ. ඒ කියන්නේ ජීවත් වෙන්න අවශ්‍යයි, මේ කය පවත් ගන්න අවශ්‍යයි, කෑම බීම, ඇඳුම් පැළඳුම්. ඒ වගේ තමයි ඉඳුම් හිටුම්. ඒ වගේම බෙහෙත් ඒත් සෙසු පිරිකර වර්ග තියෙනවා. ජීවත් වෙන්න අවශ්‍ය දේවල් තියෙනවා. දත් බුරුසු අරවා මේවා තියෙනවා. සෙරපෝන වෙනවා. සමහරට කේක ලෙඩවලට ඉඳ ගන්න පුටුවක් එහෙම ඕන වෙනවා. ඒ වගේ දේවල්. එහෙනම් අන්නේ දේවල් අපි හිඟමනින් ලබා ගන්නවා. මොකද්ද? ඒවා හොයා ගන්නවා. පිඬු සිඟා ගිහිල්ලා ආහාර හොයා ගන්නවා. නැත්නම් කවුරු හරි දෙන දෙයක් ගන්නවා. අනුන්ගෙන් යැපෙනවා. ඒ මොකද? භික්ෂුවක් අනුන්ගෙන් හිඟා කාලය යැපෙන්නේ ඇයි? ලෝකේ දේවල් වලට ආස කළා. ඒවා තියාගන්න ඒවා අතහැරලා දාලා. යන්තම් ජීවත් වෙන ප්‍රමාණය හොයාගෙන මේ තණ්හාව නැති කරගන්න, මෝඩකම නැති කරගන්න, අපේ තියෙන අකුසලයේ නැති කරගන්න උත්සාහ කරනවා. ඔන්න නරක තැන ඉඳලා හොඳට ආවා. හොඳ පැත්තට ආවා. ඒ කියන්නේ දුගතියට යන මට්ටම අතහැරියා. මොකද ගිහියෝ දන් දීලා සිල් රැකලා, පැවිද්දොත් සිල් රැකලා සිව්පසේ ප්‍රත්‍යවේක්ෂා කළා. ඒ වගේම යහපත් හිතින් ඉඳලා ඊට පස්සේ දෙගොල්ලොම ලෝකෝත්තර භූමියට ටික ටික යන්න ඕනේ. පැවිද්ද හැමදාම සමත විදර්ශනා කියලා හිත එකඟව නැත එකඟම් හදා ගන්න ඕනේ. එකඟ වෙන්න සමත භාවනාවක් කරනවා. ඇත්ත දකින්න විදර්ශනා භාවනා කරනවා. ඇත්ත දැකලා ලෝකේ ඇත්ත ස්වභාවය නැවත නැවත බලනවා. බලනකොට ලෝකයේ කෙරේ කලකිරලා නොයෙල්ලා මිදෙනවා. ගිහි ඇත්ත එහෙම තමයි. ගිහි ඇත් පොයට හරි තමන්ට පුළුවන් අවස්ථාවල බණ අහනවා. නැවත නැවත ධර්මයේ සාකච්ඡා කරනවා, ධර්මයේ අහනවා. එතකොට අපේ නුවණ ටික ටික වැඩෙනවා. දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා. ඒගොල්ලෝ කරගෙන යනකොට ටික ටික අපිට තේරෙන්න ගන්නවා මේ ලෝකේ දුක. දුක හටගත්තේ කොහොමද කියලා, දුක නැති වෙන්නේ නැති කරන්නේ කොහොමද කියලා. ඒක තේරුණොත් අපිත් ඒ ගිහි ඇත් ඒක වඩනවා. ඒගොල්ලෝ වේගය අඩු වෙන්න පුළුවන් ගිහි අයගේ. හැබැයි ඒත් කරන්න ඕනේ ඒකම තමයි. හාමුදුරුවරු දවස් 30ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ඒ වැඩේ කරනවා. ගිහි අය ඒ අය මොකද කරන්නේ? ඒ අය හාමුදුරුවන්ට නඩත්තු කරගෙන, හාමුදුරුවන්ට කන්න බොන්න ඉන්න දින්නේ ඔක්කොම දීගෙන හාමුදුරුවන්ට නඩත්තු කරලා ඒගොල්ලොත් නඩත්තු වෙලා ඒ හාමුදුරුවන්ගෙන් අහගෙන, ඒ මහා සංඝරත්නයෙන් අහගෙන මාසෙට දවස් 4ක් සම්පූර්ණයෙන් නිවනට මෙහි වූ සිත් ඇතුව ඉන්නවා. ඒ කියන්නේ රහතන් වහන්සේලා අනුකරණය කරමින්, හාමුදුරුවරු රහතන් වහන්සේලා අනුකරණය කරමින් දවස් 30ම ඉන්නවා. ඔන්න ලෝකෝත්තර මාර්ගය වෙන හැටි. ඒක ලෝකෝත්තර මාර්ගයට පව කියලා එකක් නැහැ. ඇයි? පව අතහැරලාමයි ඉන්නේ. හැබැයි කුසලය තියෙනවා. දැන් මෙහෙම බණ කියන එක, ධර්මදේශනාවක් කරන, කාට හරි කියලා දෙන එක, ඒක ලෝකෝත්තර කුසලයක් නෙමෙයි. හැබැයි ඒක හේතු වෙනවා ලෝකෝත්තර වෙන්න. ඇයි? ලෝකෝත්තර ලෙස බලන විදිය දැනගන්න ඉපෑ. ඒක කියලා දෙන කුසලයක්. එහෙනම් අපි ධර්මයක් කියනකොටත් කිය යුත්තේ නිවනටම තමයි. මොන දහමක් තියෙන්නේ අපේ දුක නැති කරගන්න? එනම් පිළිවෙලට ඉගෙන ගන්න, පිළිවෙලට කරන්න අනුපිළිවෙලක් තියෙනවා. ඒක කඩන්න එපා. ලෝභකමට ගෙදර තියෙන වස්තු දේපල ඔක්කොම තියාගෙන අපිට හොරෙන් නිවන් දකින්න බෑ, හොරෙන් භාවනා කළා. ඇයි? ඕගොල්ලෝ රළු ලෝභකම නැති කරගන්න ඕගොල්ලන්ට දන් දෙන්න වෙනවා, සිල් රකින්න වෙනවා, හිත එකඟ කරගන්න සමත භාවනා කරන්න වෙනවා. ඊට පස්සේ තමයි ලෝකෝත්තර භාවනාවක් කරන්න පහසු වෙන්නේ. හිත බිඳෙන්නේ නැති වෙන්න තියෙන්න ඕනේ. නැත්නම් හිතට ඉක්මනට බිඳෙනවා හිත එකඟකම නැති වුණොත්. එතකොට අපිට ඒක හරියට කරන්න බෑ. එහෙනම් ඔන්න ඔය පිළිවෙල වරද්ද ගන්න එපා. සංක්ෂිප්තයක් හැටියට කියතොත් ආපහු අපි මුලින්ම මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියට හැටියට දැකලා ඒක සම්පූර්ණයෙන් වැරදි දැක්ම, ඒක අකුසල් නැත්තම් පව්. ඒක තමන්ටයි අනුන්ටයි දෙගොල්ලන්ටම, තමන්ටත් අයහපත් අනුන්ටත් අයහපත් දෙගොල්ලන්ටම අයහපත්. ඒවක් කිසි විටක කරන්න එපා. ඊට පස්සේ අපි ඊළඟට කරනවා ඒක අතහැරලා කුසලය. කුසලය කියන්නේ තමන්ටත් යහපත් අනුන්ටත් යහපත් දෙගොල්ලන්ටම යහපත් දේවල්. ඒ කාම ධාතුවේ, රූප ධාතුවේ, අරූප ධාතුවේ කරන සියලුම කුසල් වලට කියනවා පින් කියලා. ඒකට පින විප කුසලයි සමානයි, පුණ්‍යාභි සංකාර සමානයි කුසලාභි සංකාර. එහෙනම් ඒ දෙක, ඒ දෙක කියන්නේ එකක්. ඒක කරනකොට අපි ඒක හොඳයි, ඒවා කිලුටු නෑ, අකුසල් තමයි කිලුටු, කිලුටුත් නෑ. ඒවා හොඳ දේවල්, ඒවා පිරිසුදුයි, ප්‍රභාස්වරයි. හැබැයි ඒකේ ප්‍රශ්නයක් තියෙනවා, කිලුටු වෙන්න අවස්ථාව තියෙනවා. ඒක නිසා කිලුටු හට ගන්න අවස්ථාව තියෙනවා. ඒක කිලුටු වෙනවා නෙමෙයි, කුසලයේ නිසා අකුසලෙ උපදින්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ හින්දා එතන తాවකාලිකව හොඳ වුණාට අවසානයේ අනිත් පැත්තට යන්න අවස්ථාවකුත් තියෙනවා. හැබැයි මුලින්ම කරන්න ඕනේ දුගතියෙන් මිදෙන්න, ඒ මට්ටමට එන්න ඕනේ. අන්න සුගතියට හැම අපේ ප්‍රඥාව වැඩි, නුවණ වැඩි, කිලුටු නැති මට්ටමක් ආව, සැපවත් මට්ටමක්. දැන් පින්පව් දෙකම තියෙන ඉඳා මනුස්ස ලෝකවල දුක් විඳින්නේ නැතුව, මනුස්ස ලෝකවල දුක එන්නේ පින් බලයට නෙමෙයි, කරපු පව් හින්දා. ඕක වරද්ද ගන්නත් එපා. මනුස්ස ලෝකවල පින්පව් දෙකම කරපු හින්දා තමයි දුක් කොටසක් එන්නේ. එතකොට මේ දෙකම තියෙන නිසා, නමුත් උඩට යනකොට පව් නැහැ, පව් ඵල දෙන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකෙන් වගේ යනකොට ඊට උඩට ගියාම ඒගොල්ලෝ පිනෙන්මයි ජීවත් වෙන්නේ. ඒවයේ පව් කතාවක් නැහැ, ඒව දුක කියලා එකක් නැහැ, ওই ලෝකේ දකින දුක් එකක්වත් නැහැ. නමුත් ඒව පස්සේ දුකටපත් වෙන්න හේතු වෙන්න පුළුවන් නිසා, ඒව නිසා දුක ආයි නැවත හටගන්න, ඒව බලේ ඉවරුනහම අපව දුක ඇති වෙන්න හේතු තියෙන නිසා අපි හේතුව නැති කරන්න ලෝකෝත්තර කුසල් කරලා ඒ සියල්ලම විනුත් ප්‍රහාණය කරලා, පෞත් ප්‍රහාණය කරලා, ලෝකෝත්තර කුසල් කරලා ඒකත් අතහැරලා දානවා. පහුරක් හැටියට පාවිච්චි කරලා ගොඩ වෙලා ඒකත් අතහැරලා අපි ලෝකයෙන් මිදිලා ලෝකයෙන් එතර වෙනවා. ඒකට කිව්වා නිවන කියලා. ඔන්න ඔය විදිහටයි අපි පිළිවෙලට මේ ගමන යන්න ඕන.
මෙම ධර්මදේශනාවල වීඩියෝ පට සඳහා අපගේ මජ්ක්‍ධිමා පටිපදා YouTube නාලිකාව වෙත හෝ www.majjhimapatipada.org වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.